දේවාලයේ ගම කන්දේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසි පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිපානං. මේ ශාන්තය, මේ ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නැවැත්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානං. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ ධාවන දේශනයයි මේ. විඥානෙහි පිළිබිඹුවන නාම රූපය පිළිබිඹුවක් පමණක් බව තේරුම් නොගැනීම නිසා සක්කාය දිට්ඨිය ඇතිවන හැටි අප ගියවර දෙසුම අවසානයේදී උම්මග්ග ජාතකයෙන් ගත්තු මණි ප්‍රශ්නය පිළිබඳ උපමා කතාවක් ආශ්‍රයෙන් තරමක් දුරට පැහැදිලි කරන්න උත්සාහ කළා. පොකුණෙහි දියේ පෙනෙන මැණිකක් අනුව පොකුණේ මැණිකක් ඇත්ත වශයෙන්ම තියෙනවයි කියලා හිතාගෙන එක්තරා මඩිවරයෙක් පොකුණෙහි දියක් ඉවත් කරලා මඩක් ඉවත් කරලා වෙහෙසටපත් වුනේ හැටි ඒ කතාවෙන් අපි සැකෙමින් සඳහන් කළා. ඒ වගේම මේ නාම රූප පිළිබිඹුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇති වුණ සක්කාය දිට්ඨිය නිසා ශාශ්වත උච්ඡේද යන ඒ දෘෂ්ටි දෙක, එහෙම නැත්නම් භව විභව වශයෙන් ගත දෘෂ්ටි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ශාශ්වත දෘෂ්ටිය ආත්ම ස්නේහය අනුව ආත්මයක් ඇත කියන හැඟීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට බලාපොරොත්තු වුණා. විභව දෘෂ්ටිය, එහෙම නැත්නම් උච්ඡේද දෘෂ්ටිය ආත්ම ද්වේෂය ඇති කරගෙන මේ ආත්මයෙන් මිදීම මරණයෙන් මතු සිදුවේය කියන බලාපොරොත්තු ඇති කරගත්තා. මේ විදිහට මේ අන්ත දෙකම අර පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් නොගැනීම නිසා මේ විදිහ අවුලකට පත් වුනේ. බුදු පියාණන් වහන්සේ ලෝකයට හඳුන්වා දුන්න මධ්‍යම ප්‍රතිපදාව මේ අන්ත දෙකෙන් මිදෙන්නේ කොහොමද? අර භව විභව දෘෂ්ටි දෙක වෙනුවට යථාභූත ඥාන දර්ශනයක් ඉදිරිපත් කිරීමයි. ඒ කියන්නේ අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් පමණක් යන ඒ යථාභූත ඥාන දර්ශනය උන්වහන්සේ ලෝකයට හඳුන්වා දුන්නා. මේ යථාභූත කියන වචනේ විශේෂ වැදගත්කමක් තියෙනවා. භව විභව කියන වචන දෙකත් එක්ක සංසන්දන බලනකොට භූත කියන වචනේ අමුත්තක් තියෙනවා. යථාභූත, මේ යථාභූත කියන වචනේ අර්ථය පැහැදිලි කර ගැනීමට අපට උපකාර වෙනවා අපි පසුගිය දේශනාවේදී අන්තිමින් සඳහන් කළ එක්තරා ඉතිවෘත්තක සූත්‍ර පාඨයක්. ඒක සවිස්තරව ගත්තොත් අපට මේ අදහස වඩා පැහැදිලි කර ගන්න පුළුවන්. භූත කියන වචනේ බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගත්තීමක් නිසාද? භව විභව ව්‍යවහාරය වෙනුවට භූත යන වචනයක් ඉදිරිපත් කළීමක් නිසාද කියන එක ඒ ඉතිවෘත්තක සූත්‍රයේ මේ විදිහටයි සඳහන් වෙන්නේ. ද්විහි භික්කවේ දිට්ඨිගතේ පරිඋත්ථිතා දේව මනුසා ඕලියන්ති ඒකේ අතිධාවන්ති ඒකේ චක්ඛුමන්තෝ වපස්සන්ති. කතංච භික්කවේ ඕලියන්ති ඒකේ භාරාමා භික්කවේ දේව මනුසා භවරතා භව සම්මුදිතා තේසං භව නිරෝධාය ධම්මේ දේසීමානේ න චිත්තං පක්ඛන්දති න පසීදති න සංතිට්ඨති නාදිමුච්චති එවං ඕලියන්ති ඒකේ. අතංක භික්කවේ අතිධාවන්ති ඒකේ භවේ නේව කෝපන ඒකේ අට්ඨියමාන හරායමාන ජිගුච්ඡමාන විභවං අභිනන්දන්ති යතෝ කිර භෝ අයං අත්තා කායස බෙහෙදා පරම්මරණ උච්චජ්ජති විනස්සති නහෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පණිතං ඒතං යථාවන්ති එවං කෝ භික්කවේ අතිධාවන්ති ඒකේ. අතංක භික්කවේ චක්ඛුමන්තෝ වපස්සන්ති ඉද භික්ඛු භූතං භූතතෝ පස්සති භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති එවං කෝ භික්ඛවේ චක්ඛුමන්තෝ වපස්සන්ති. දැන් මෙතන කියවෙනවා අර භව විභව දෘෂ්ටි දෙකේ ඒ අන්ත දෙක බුදුපියාණන් වහන්සේ මේ භූත කියන වචනේ ආශ්‍රයෙන් ඉදිරිපත් කළ මධ්‍යම ප්‍රතිපදාව ඉතාමත්ම පැහැදිලිව ප්‍රකාශ වෙනවා. මේ සූත්‍රයේ අදහස අපි දැන් තේරුම් ගන්න බලමු. දී වික්‍රේ දිට්ඨිගතේ පරිඋත්ථිතා දේ මනුෂ්‍යා ඕලියන්ති එකේ අතිධාවන්ති එකේ. දෘෂ්ටි දෙකකින් මඩලන ලද සිත් ඇති දේ මිනිසුන්ගෙන් ඇතමෙක් පසුබසි. ඇතමෙක් ඉක්මවා දිවයත්. චක්කුමන්තෝව පස්සන්ති. ඇස් ඇත්තෝ මේ දකි. කතංච වික්‍රේ ඕලියන්ති එකේ කෙසේද ඇතමෙක් පසුබසින්නේ. භව රාමා වික්‍රේ දේ මනුෂ්‍යා භවරතා භව සම්මුදිතා. තේසං භව නිරෝධාය ධම්මේ දේශීමානි නචිත්තං පක්ඛන්දති නප්පසීදති න සම්තිට්ඨති. නාදී මුච්චති මහණෙනි දෙවි මිනිස්සු භවයට ඇලුම් කරන්නා භවයේ ඇලුනාහුය භවයෙන් සතුටු වූවාහුය. ඔවුන්ට භව නිරෝධය පිණිස ධර්මයේ දේශනා කරන කල්ලි ඔවුන්ගේ සිත ඒ දෙසට නොපනි. එහි නොපැහැදේ, එහි නොසිතේ, එහි නොමිදේ. මේ අන්දමින් ඇතැම් කෙනෙක් පසුබසි. පතංච භික්කවේ අතිධාවන්ති එකේ ඇතැම් කෙනෙක් ඉක්මවා දුවන්නේ කෙසේද? භවේනීව කෝපන එකේ අට්ටියමාන හරායමාන ජිගුච්ඡමාන විභවං අභිනන්දන්ති. ඇතැම් කෙනෙක් මේ භවයෙන්ම පීඩා විඳින්නාහු, පීඩාවට පත් වූවාහු, භවය නිසා ලැජ්ජාවට පත් වූවාහු, භවය පිළිකුල් කරන්නාහු, භව විනාශය පිළිබඳව සතුටු වෙත්, භව විනාශයක් ලබා ගැනීමට උනන්දු වෙත්. මෙන්න මේ විදිහට හිතලා යතෝ කිර භෝ අයං අත්තා කායස බෙහෙදා පරම්මරණ උච්චිජ්ජති විනස්සති නොහෝති පරම්මරණ ඒතං සන්තං ඒතං පනිතං ඒතං යාථාව. යම් හේකින් මේ ආත්මය කයෙහි බිඳීමෙන් මරණයෙන් පසු උච්ඡේද වේද, විනාශ වේද, මරණින් මතු නොවේද? මෙන්න මේ தත්ත්වේ ශාන්තියේ ප්‍රණීතිය මෙයම යථා තත්ත්වයේ. මෙන්න මේ අන්දමින් ඒවං කෝභික්කවේ අතිධාවන්ති ඒකේ. මේ අන්දමින් ඇතැම් කෙනෙක් ඉක්මවා දිවයන්ට තැත්කේ. ඉක්මවා දිවයේත් කතං භික්කවේ චක්කුමන්තෝව පස්සන්ති. ඇසැත්තන් කෙසේද මහණෙනි දකින්නේ? ඉද භික්කු මෙහිලා යම් කිසි භික්ෂුවක් භූතං භූතතෝ පස්සති. හටගත් දේ හටගත් වශයෙන්ම දකි. භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. හටගත් දේ හටගත් හැටියටම තේරුම් අරගෙන ඒ හටගත් දේ පිළිබඳව නිර්වේදයේ කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස පිළිපන්නේ වේ. ඒවං කෝභික්කවේ චක්කුමන්තෝව පස්සන්ති. මෙන්න මේ අන්දමින් ඇසැත්තෝ දකි. ඊළඟට මේ සූත්‍රයේ අගදී හොඳ ගාථා දෙකකුත් එනවා. ඒ ගාථා දෙකනොත් ඒ අදහස වඩා ප්‍රකට ඉදිරිපත් වෙනවා. යේ භූතං භූතතෝ දිස්වා භූතස්ස චාතික්කමං යථා භූතේ විමුච්ඡanti භවතණ්හා පරික්ඛයා සවි භූත පරිඤ්ඤෝ සෝ වීත තණ්හෝ භවා භවේ භූතස්ස විභවා භික්ඛු නාගච්ඡති පුනබ්භව. යේ භූතං භූතතෝ දිස්වා භූතස්ස චාතික්කමං. යම් කෙනෙක් හටගද්දේ හටගද්දේ වශයෙන් දැක, එසේම හටගද්දේ ඉක්මවන ආකාරයද දැක, යථා භූතේ විමුච්ඡanti යථාභූත ස්වභාවය වූ නිර්වාණයෙහි මිදෙද්ද, නිවනෙහි මිදෙද්ද? මිදෙන්නේ කොහොමද? භවතණ්හා පරික්ඛයා. භවතණ්හාව සම්පූර්ණයෙන්ම ක්ෂය කිරීම හේතු කොටගෙන. ඒ විදිහට යථාභූත தත්වයේ වූ නිවනින් මිදෙද්ද, සරේ භූත පරිඤ්ඤෝසෝ වීත තණ්හෝ භාවේ. ඒ භූත தත්වය පිළිබඳව ඊතාත්ම කුළුණු ඥානයක් ඇති, පැහැදිලි ඥානයක් ඇති, තේරුම් ගැනීමක් ඇති ඒ පුද්ගලයා මේ භව විභව පිළිබඳව තෘෂ්ණාව නැති, තෘෂ්ණාව පහවලේ භූතස විභවාභික්කෝ භූත தත්වය කෙලවර කිරීමෙන්, භූත தත්වය නැති කර ගැනීමෙන් නාගච්ඡති පුනබ්භව, නැවත භවයකට නොවේ. මෙතන ඉතින් හොඳටම පැහැදිලිවම පේනවා අර භව විභව දෙක අතරට බුදුපියාණන් වහන්සේ මේ භූත යන වචනයක් ඉදිරිපත් කළ බව. නමුත් මේක තවදුරට විස්තර කරන්න වෙනවා. මේ භව විභව කියන වචන දෙක බුදු පියාණන් මහසගේ කාලය වන විට ව්‍යවහාර වුණේ යම්කිසි ආත්මයක පැවැත්මක් සහ යම්කිසි ආත්මයක විනාශයක් හැඳින්වීම සඳහා. සමහර සූත්‍රවලින් මේක හොඳට පැහැදිලි වෙනවා. ඒ දෘෂ්ටිය ගත්ත අය කතා කරනවා භවිස්සාමි න භවිස්සාමි කියලා. මම වන්නේමි, මම නොවන්නේමි. මේ වන්නේමි නොවන්නේමි කියන වචන යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආත්මයක් අඟවන පදයි. මේ භූත කියන වචනේ ඒ විදිහට පාවිච්චි කරන්න බෑ. ඒක එහෙම පිටින්ම භාවකාරක වශයෙන් සිදු වන දෙයක් හැටියට, භූතයක් හැටියට පෙන්වනවා. මේ භූත කියන වචනේ අර පිළිඹු වගේ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්තු බවක් හඟවන පදයක්. කලින් කියපු පිළිඹු ගැන තවදුරටත් කල්පනා කරලා බලනවනම් ශාස්ත්‍රීය දෘෂ්ටිය ගත්තු කෙනා ආත්ම ස්නේහය ඇති කරගෙන අර Taman ගේම ඡායාව, වතුරට බැඳුණු ඡායාවක් දැකලා සමහර කෙනෙක් ඇලුම් කරගෙන ඒකට නැඹුරු වෙනවා. අන්න ඒ වගේ ඕලියන්ති එකේ පසුබැසි ආත්ම දෘෂ්ටිය ගත්තු අය ආත්මීය භවයේ දීර්ඝ කාලයක් පැවැත්වීම සඳහා ආත්මයක පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා අර විදිහට පසුබසි. බුදුපියාණන් වහන්සේ භව නිරෝධය ගැන ධර්මයේ දේශන කොට පසුබසිනවා. මක් නිසාද? මේ විදිහට කළොත් අපේ ආත්මය නැති වේ යන හැඟීම. අන්න ඒ විදිහට ආත්ම ස්නේහය නිසා තමන්ගේ ඡායාව වැළඳ ගැනීමට තත් කිරීමක් වගේ එක. ඊළඟට අර විභව දෘෂ්ටිය තියෙන්නේ තමන්ගේ සෙවනැල්ලට භය වෙලා සෙවනැල්ලෙන් පලා යාමට තත් කිරීමක්. දැන් සමහර කෙනෙක් සෙවනැල්ල තමාගේ ඉදිරිපිට වැටලා තියෙනකොට ඒකෙන් මිදෙන්න දුවන්න පටන් ගන්නවා. කොයිතරම් දිව්වත් ඒ සෙවනැල්ල ඉස්සරහමයි. ඒක ඉක්මවා දුවන්න බෑ. ඒක උත්සාහයක් පමණයි. ඒ වගේ තමයි උච්ඡේද දෘෂ්ටිය. ඒ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට බෑ සසරින් මිදෙන්න. අවිද්‍යා තෘෂ්ණා ආදී ක්ලේශ ධර්ම තිබෙන තා මම මරණින්මතු නැති වෙනවා කියලා හිතාගත්තු පළියට එයින් මිදෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට අන්ත දෙකකට නැඹුරුන බවයි ඔතනින් පෙනෙන්නේ. ඔය අන්ත දෙක ඔස්සේ ගමන් කළා අර ශාස්ත්‍ර දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත්. නමුත් බුදුපියාණන් වහන්සේ මේ භූත කියන වචනය ඉදිරිපත් කිරීමෙන් කළේ මේ පඤ්චස්කන්ධයේ හටගත්තු දෙයක් බව, මේක හේතුපත්‍යයන් නිසා හටගත්තු දෙයක් බව දැක්වීමයි. ඉති බුත්ත කියන සඳහන් වෙනවා ජාතං භූතං සමුප්පන්නං කතං සංකත මද්දුවක් කියලා. ජාතං භූතං සමුප්පන්න මේ පංචපාදනස්කන්ධය ගැනයි කියවෙන්නේ. ජාතං උපන් භූතං හටගත් සමුප්පන්නං පැන නැගුණු ප්‍රතිත්‍ය සමුප්පන්න කියන එකයි. හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එකයි. කතං මේක කරන ලද දෙයක්. සංකතං සකස් කරන ලද දෙයක්. කෘත්‍රිම ස්වභාවයක් මෙයින් හැඟෙන්නේ. ඒ වගේම අද්දුවක් මේක අස්ථිර දෙයක්. අර සත් පදාර්ථයක් වගේ සදාකාලික දෙයක් නෙවෙයි කියන එක පිළිමිබුවක් පමණයි. එතකොට භූත කියන වචනේ තියෙනවා හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන ඒ අදහස. ඒක නිසා ඇත්ත වශයෙන් ආත්ම දෘෂ්ටිය ගත්ත අය භය වුණාට මොකද මේ නිවනින් කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක් විනාශ කිරීමක් නෙවෙයි. මෙතන නිවනට භව නිරෝධ කියලා ඒ නමින් හැඳින්වුණාට මොකද බුදු පියාණන් වහන්සේගේ දර්ශනයට අනුව කෙනෙකුට තියෙන්නේ භව තෘෂ්ණාවක් පමණ. ඇත්ත වශයෙන්ම පැවැත්මක් නොවේ තියෙන්නේ. සිටිනවා කියලා මාන්‍ය අස්මිමානයක් පමණ. පැවැත්මක් පිළිබඳ එක්තරා මානයක් පමණයි තියෙන්නේ. සත්‍ය වශයෙන් බලනකොට තියෙන්නේ තෘෂ්ණාවක්. ඒක නිසා තමයි තණ්හා පූර්ණ භවික. නිතරම ඉදිරියට නැඹුරුම භවනිත්‍ය වශයෙන් තිබෙන ඒ තෘෂ්ණාව නිසා, ඒ භව තෘෂ්ණාව නිසා ලෝක සත්‍යයා සංසාරේ දුවනවා. නමුත් එක් එක් අවස්ථාවක් අරගෙන බැලුවාම ඒ හැම අවස්ථාවකම භූත තත්ත්වය. හේතුප්‍රත්‍යයන් නිසා හටගත්තු දෙයක්. අර බූරුවෙක් සමහර විට වාහනයක් එදගෙන යනවා ඉදිරියෙන් කැරට්ටලයක් පෙන්වනකොට. අන්න ඒ වගේ දෙයක්. මේ භවය ඔස්සේ දුවන සත්‍යයා කරන ගමන. අන්න ඒක නිසා මෙතන තිබෙන්නේ යම්කිසි සත්පදාර්ථයක්, එහෙම නැත්නම් ආත්මයක් විනාශ කිරීමක් නොවේ. ධර්මානුකූලව බලනකොට භව නිරෝධය කියලා කියන්නේ භවයක් හට ගැනීමට හේතු වන අවිද්‍යා තෘෂ්ණා ආදී ඉවත් කිරීමෙන්, ඒ හේතුව නැති කිරීමෙන්ම භවය නැති කිරීමක්, දුක නැති කිරීමක්. අර උච්ඡේද දෘෂ්ටිගත් අය බලාපොරොත්තු වෙන්නේ දෘෂ්ටි මාත්‍රයෙන්ම තමන් නැති වේ කියලා. නමුත් එහෙම කෙරෙන්නේ නැහැ. මක් නිසාද? ඔවුන්ගේ ඇතුළත තිබෙන අවිද්‍යා තෘෂ්ණා උපාදාන නිසා මරණින් මතු සිටින්නේ නැහැ කියලා කොයි විදිහේ දෘෂ්ටියක් ගත්තත් ඇත්ත වශයෙන්ම අවිද්‍යාව තිබෙන තාක්, තෘෂ්ණාව තිබෙන තාක් යම්කිසි ධර්ම පරම්පරාවක් අනුව පංචපාදානස්කන්ධය උප්පජ්ජති දුක්ඛ මිදං පුනප්පුන මේ දුක් ගොඩ නැවත නැවත හට ගන්නවා. අන්නේ නිසා මෙතන තියෙන්නේ යථාභූත තත්ත්වය පිළිබඳ ගැඹුරු දර්ශනයක්. එවැන්නක් උඩ ඉඳගෙන බුදු පියාණන් වහන්සේ මේ මධ්‍ය ප්‍රතිපදාව ඉදිරිපත් කළේ. අර විදිහට කාම සුඛල්ලි කාණු යෝගයට, අත්තිකිල මථාණු යෝගයට නැඹුරු නොවන අන්දමට මධ්‍යම ප්‍රතිපදාවක් පින්නුවේ යථාභූත ඥාන දර්ශනය මත ඉඳගෙන. ඊළඟට අපි බලමු දැන් මෙතන භවය පිළිබඳව. මේ භව විභව කියන වචන සිහිපත් වෙනකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ලෝකී පැවැත්ම පිළිබඳව. සමහර කෙනෙක් කල්පනා කරනවා අත්ථි, එහෙම නැත්නම් ඇත කියන වචනයේ මේ ව්‍යාකරණයේ ප්‍රධාන වචනය කියලා. බොහෝ විට ඔය දෘෂ්ටිවාදීනුත් සියල්ල ඇත, සියල්ල නැත, සබ්බං අත්ථි, සබ්බං අත්ථි ආදි වශයෙන් මේක දෘෂ්ටිවාදී ඉදිරිපත් කරගෙන බුදු පියාණන් වහන්සේගේ මේ වාට යම් කිසි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ පෙන්නවා ඇත නැත කියන ව්‍යවහාරයට වඩා ප්‍රාථමික ස්වરૂපය තමයි, මූලික වචනය තමයි අස්මි කියන්නේ. අස්මිමාන කියලා කියන්නේ අපි ව්‍යාකරණයක් අරගෙන කල්පනා කරලා බලනකොට ව්‍යාකරණයේ ප්‍රධාන තැන ගත යුත්තේ මේ අස්මි කියන වචනය. අපි සමහර විට කල්පනා කරනවා ඇත කියන එකේ පළමුවන වචනය කියලා, අත්ති කියන එකයි කියලා. නමුත් අස්මි කියන එකයි මුල් වචනේ, ව්‍යාකරණයේ ආරම්භය. හරියට අර කූඤ්ඤය වගේ, ලෝකයේ මැනීමට උපකාර වන කූඤ්ඤය වගේ මේ අස්මිමානයි. අස්මි කියන වචනේ ඇති වුණාට පස්සේ තමයි අනිත් දේවල් ඇති වෙන්නේ. දැන් නිදසුනක් වශයෙන් අපි කිව්වොත් යම් කිසි දෙයක් තිබෙනවා කියලා, ඊළඟට අහන ප්‍රශ්නේ ඒක කොතැනද තියෙන්නේ කියලා. ඒක තියෙන්නේ කොතැනද? ඒක තියෙන්නේ එක්ක මෙතන, එහෙම නැත්නම් එතන, එහෙම නැත්නම් ඔතන. ඒ තුන් තැනින් එකක වෙන්න ඕන. එතකොට මෙතන නම් ඒක මෙතනක් වෙන්නේ කොහොමද? මා ඉන්න තැන. එතන වෙන්නේ ඔහු ඉන්න තැන. ඔතන වෙන්නේ ඔබ ඉන්න තැන. ඔන්න එතකොට අර පුරිස තුනේ නම උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ. සමහර ව්‍යාකරණවල ප්‍රථම පුරුෂය තමයි ඈත ඉන්නේ කියන්නේ. මම තමයි උත්තම පුරුෂයා. ඔබ තමයි මධ්‍යම පුරුෂයා. ව්‍යාකරණයේ සැකිල්ල ඔතන. ව්‍යාකරණයේ මූලික ව්‍යුහය, මූලික රටාව ඔතනයි තියෙන්නේ. එතකොට මම වෙමි, ඔබ වෙයි, ඔහු වෙයි. මේ විදිහට අස්මි කියන, එහෙම නැත්නම් මම කියන දෘෂ්ටි කෝණය අනුවයි යම් කිසි දෙයක පැහැදීම පිළිබඳව කතා කරන්න වෙන්නේ. අර අත්‍යනත්ති කියන ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් නැති කියලා බුදු පියාණන් වහන්සේ දැක්වුවේ, ඒවා අන්ත දෘෂ්ටි හැටියට දැක්වුවේ මෙන්න මේ නිසා. මම එක්කති වුණාට පස්සේ තමයි යම් කිසි දෙයක් තිබෙනවා කියලා එන්නේ. ඒ තිබෙන එක, තිබෙන තැන, එතන නම් ඒ මම නැති තැන. එහෙම නැත්නම් මට වඩා ඈත තැන. උතන නම් මා ඉදිරියේ ඉන්න ඔබ නම්. මෙතන නම් මේක මාළඟ. මේ ඉන්න අපට පේනවා මේ අස්මිමානේ මුළු මහත් ලෝකයේම, මුළු මහත් ව්‍යාකරණයේම ආරම්භය වගේ මේ අස්මි කියන්නේ. අපි කලින් අවස්ථාවක ඉත්තභාව, අඤ්ඤතා භාව කියන වචන දෙක ගැන කතා කරනකොට ওই විදිය දෙයක් කියන්නේ සිද්ධ වුණා. බුදු පියාණන් වහන්සේ තවත් විශේෂ කාරණයක් පෙන්නුම් කරනවා. මේ අස්මි කියන එක, මේ අස්මි කියන හැඟීම, අස්මිමානේ අහේතු අප්‍රත්‍යයෙන් සිදුවන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් නැතිව ඇති වෙන දෙයක් නෙවෙයි. එහෙම ඇති වෙන අස්මිමානයක් නම් මේක කවදාවත් නැති කරන්න බෑ. නමුත් යම් කිසි හේතු ප්‍රත්‍ය නිසා මේ අස්මි කියන එක වෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය නිසා තියෙන බව අගවන වචනයක් තිබෙනවා. උපාදාය කියන එක. දැන් අපි පංච උපාදානස්කන්ධ කියලා වචනයක් යොදනවා. සාමාන්‍යයෙන් අපි කියනවා උපාදානස්කන්ධ පහ කියලා. මේ උපාදාන කියන වචනේ බොහෝ විට පරිවර්තනය කරන්නේ දැඩිව අල්වා ගැනීම කියලා. මේ දැඩිව අල්වා ගැනීම කියලා පාවිච්චි වෙන නිසා සමහර කෙනෙක් අහනවා එහෙමනම් ටිකක් බුරුලෙන් අල්ලගත්තට වරදක් නැහැ නේද කියලා. එහෙමත් සමහර කෙනෙක් අහනවා. අන්නේ උපාදාන කියන වචනේ පරිවර්තනය ඒ තරම්ම හරිය කියලා කියන්නේ අමාරු. මෙතන උප කියලා කියන්නේ සමීපාර්ථය. ඒ බව පේනවා දැන් සමහර තැන්වල තියෙනවා උපේති උපාදීති කියලා. මේ වචන දෙක එකට සඳහන්. උපේති කියන්නේ උප ඉ කියන ධාතුවේ යාම කියන අදහස තියෙනවා. උපේති කියන්නේ ලං වෙනවා. උපාදීති කියන්නේ ලං වෙලා අල්ල ගන්නවා. මෙතන අල්වා ගැනීමක් පමණක් නෙවෙයි අල්වාගෙන ඉඳීමක්. එතකොට මේ මුළු මහත් පැහැදිලිම තියෙන්නේ ධර්මානුකූලව කල්පනා කරනකොට අල්ලාගෙන ඉඳීමක් මතයි. එහෙම නැත්නම් අල්ලා ගැනීමක් මතයි. අහේතු අප්‍රත්‍යකව නොවේ. දැන් මේකෙදී අපිට මතක් කරගන්න පුළුවන් අපි අර කලින් දේශනාවේදී කඹයක් වරපටක් ඇඹරින ආකාරය ගැන කිසි උපමාවක් කළා. මේ එක් එක් උපමාවක් අපිට නැවත නැවත මතක් කරගන්න වෙනවා ධර්මයේ පිළිබඳ යම් කිසි ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට. ඒ උපමාව අපි ඉදිරිපත් කළේ දැන් කෙටියෙන් කියතොත් දෙදෙනෙක් යම් කිසි කඹයක් හෝ වරපටක් අඹරන්න පටවල් ගණනාවක් දඟ ගහනවා. හැබැයි දඟ ගහන්නේ දෙන්නම එක පැත්තට. එක දිශාවකටයි මේ දඟ ගහගෙන යන්නේ. එහෙම දඟ ගහනකොට කොයිතරම් කාලයක් දඟ ගැහුවත් ඒක දඟ වැටෙන්නේ නැහැ. එක පැත්තකින් වැටෙන දඟේ අනිත් පැත්තෙන් දිහෙන නිසා. නමුත් යම් කිසි කෙනෙක් මැදින් අල්ලගත්තොත් මොකද වෙන්නේ? මැදින් අල්ලාගෙන ඉන්නවා නම් අන්න කඹයක් වගේ දෙයක් ඇඹරෙනවා. ඔන්න භවයත් ওই විදිය දෙයක්. අර උපාදානය නිසයි, අර අල්වාගෙන ඉඳීම නිසයි මේ කඹය ඇඹරෙන්නේ. වෙන පිටින් කෙනෙක් බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ තැනැත්තා කඹයක් අල්ලාගෙන ඉන්නවයි කියලා. නමුත් සිදුවන්නේ මොකක්ද? අල්වාගෙන ඉඳීම නිසා කඹයක් වෙනි දෙයක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේකයි ලෝක ස්වභාවය. යම් කිංචි සමුදය ධම්මං සබ්බං සම්නිරෝධ ධම්මං. යමක් හට ගන්නවා නම් ඒ සියල්ල නිරුද්ධ වෙනවා. හැම දඟලීමක්ම දඟලීමකින් කෙලවර වෙනවා ස්වාභාවිකව. හැම දඟලීමක්ම දඟලීමකින් ඉබේම ඉවර වෙනවා. නමුත් අර මැදින් උපාදානය නිසා අන්න ඒව එකතු වෙලා අර පුද්ගලයාගේ අත කිටි කිටියේ තදවන තරමට උපාදාන නිසා මහා ගැට රාශියක් වෙනවා. දඟ රාශියක් එකතු වෙනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි මේ උපාදාන පත්‍ය භව. උපාදානයේ නිසා ඒ භවය තියෙනවා. මේක මේ අපි උපමාවකට කිව්ව කමනක් නෙවෙයි. මේකට අපට හේතු සාධක ඉදිරිපත් කරන්නත් පුළුවන් සූත්‍ර ආශ්‍රයෙන්. මේ උපාදාය කියන වචනේ විශේෂයෙන්ම මතක තබා ගත යුතු එකක්. උපාදාන කියන්නේ අල්ලා ගැනීම පමණක් නෙවෙයි. දැඩිව අල්ලා ගැනීම කියන අදහසම නෙවෙයි. ඇත්ත වශයෙන්ම ලං වී අල්ලා ගැනීම. මේ අල්ලා ගැනීම නිසා එක්තරා විදිහක සම්බන්ධතාවක් ඇති වෙනවා. අපි ඒකට තමයි දාර්ශනික ව්‍යවහාර වශයෙන් සාපේක්ෂක කියන වචනේදී සාපේක්ෂතාව කියන්නේ අපට බොහෝ අවස්ථාවලදී දැන සිද්ධ වුණා. සාපේක්ෂක කියන්නේ එකකට එකක් අතරේදී සම්බන්ධතාව. ඒක මේකට සාපේක්ෂිකව පවතිනවා. අන්න එහෙම. එහෙනම් අර පුද්ගලයාගේ ග්‍රහණයට අල්වාගෙන සිටීමට සාපේක්ෂකවයි අර කඹේ තියෙන්නේ. ඒක රූපාදාය කියන්නේ උපාදාන කියන වචනේ පූර්ව ක්‍රියා රූපය. මෙතන මේ සාපේක්ෂ කියන අදහස තියෙනවා. ඒක ඉතාමත්ම පැහැදිලි වෙන වටිනා සූත්‍රයක් කියනවා. කන්ද සංයුත්තේ කන්ද සංයුත්තේ තේරවග්ගේ පුන්න මන්තාණිපුත් ස්වාමීන් වහන්සේ නානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ විදිහටයි ඒකේ සඳහන් වෙන්නේ. උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. කිංච උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. වේදනං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංඥං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. සංඛාරී උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. විඥානං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. උපාදාය ආවුසෝ ආනන්ද අස්මීති හෝති නො අනුපාදාය. සේතාපි ආවුසෝ ආනන්ද ඉත්තිවා පුරිසෝවා ධාරෝ යුවා මණ්ඩනක ජාතිකෝ ආදාසේවා පරිසුද්ධේ පරියෝදාතේ අච්චේවා උදිකපත්තේ සකං මුඛ නිමිත්තං පච්චවෙක්ඛමානෝ උපාදාය පස්සේය නො අනුපාදාය. එවමෙව කෝ ආවුසෝ ආනන්ද උපාදාය අස්මීති හෝති නො අනුපාදාය. ආදි වශයෙන් මෙතන සූත්‍රය සඳහන් වෙන්නේ. දැන් අපි මේක පරිවර්තනය කරලා බලමු. ඉතාම වටිනා සූත්‍රය. අපි මෙතෙක් කර නොයෙකුත් උපමා වලින් දක්වපු කාරණා මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එලක් ඥානන්දේය උපාදාය අස්මීති හෝති. මේ උපාදාය කියන වචනේ පරිවර්තනය කිරීමත් ටිකක් අපහසුයි. ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනයේදී ඒක වරදක් නැහැ. අනුපාදාය කියන එකට යොදලා තියෙන්නේ නොනිසා කියලා. බොහොම අමාරුයි ඒක ප්‍රකාශ කරන්න. ඒ කියන්නේ අර සාපේක්ෂතාව ඇඳවීමයි. හේතු ප්‍රත්‍යක් නිසා කියන එකයි ඒකේ අදහස. උපාදාය ආවසෝ ආනන්ද අස්මීති හෝති. අපි ඒක පරිවර්තනය කළොත් යම් කිසිවක් නිසා පැවැත්නි ආනන්ද අස්මි යන අදහසක් වෙමි යන අදහසක් වෙයි. යම් කිසිවක් නිසා වෙමි යන අදහසක් වෙයි. නෝ අනුපාදාය නොනිසා නොවේ. ඒ කියන්නේ අපි කිසිවකට සාපේක්ෂතාවක් නැතිව නොවේ කියන එක. නොනිසා නොවේ. ඊළඟට කිංච උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. කුමක් නිසා අස්මි යන්නක් වේද කුමක් නොනිසාද? රූපං උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. පාලියේ වාක්‍ය ක්‍රමය අනුවයි දිගට දිගට යන්නේ. නමුත් අපි අදහස ගත්තොත් රූපය නිසා, රූපය අල්ලා ගැනීම නිසා, එතන සාපේක්ෂතාවයි කියන්නේ රූපය අල්ලා ගැනීම නිසා, එහෙම නැත්නම් රූපය නිසා අස්මි යන්නක් වේ. ඒ වගේම වේදනාව නිසා, සංඥාව නිසා, සංඛාර නිසා, විඥාණය නිසා. මේ කියන පහෙන් කොයි එකක් හෝ අල්වා ගැනීම නිසා අස්මි යන අදහසක් වෙයි කියන එකයි මෙතන කියන්නේ. ඊළඟට දෙනවා හොඳ උපමාවක්. එවැත්නි ආනන්දේ යම්සේ ඉත්තිවා පුරිසෝවා ධාරෝ යුවා මණ්ඩනක ජාතිකු. හොඳට අහංකාර වී සිටීමට කැමති තරුණ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආදාසේවා පරිශුද්ධේ පරියෝදාති. එක්කෝ හොඳට සේදු හොඳ පිරිසිදු කණ්ණාඩියක හෝ අච්චේවා උදකපත්ති පැහැදිලි දියබඳුනක හෝ සකන් මුඛ නිමිත්තම් පච්චවෙක්කමාන තමාගේ මුහුණ බලන්නේ උපාදාය පස්සේ යනවා අනුපාදා. අර උපාදාය කියන වචනේ අදහස පැහැදිලි කිරීමටයි මේ උපමා වර්ගෙන තියෙන්නේ. උපාදාය පස්සේ යනවා අනුපාද. එහෙම බැලීමේදී ඒ පෙනීම ඇති වෙන්නේ යම් කිසිවක් නිසායි නෝ අනුපාදාය නොනිසා නොවේ. අන්න ඒ විදිහට ඒ උපමා වර්ගෙන පුන්නමන්තානි පුත් ස්වාමීන් වහන්සේ පෙන්නුම් කරනවා. ඒ විදිහටම රූපයක් අල්ලා ගැනීම නිසා, වේදනාවක් අල්ලා ගැනීම නිසා, සංඥාවක් අල්ලා ගැනීම නිසා, සංස්කාර අල්ලා ගැනීම නිසා, විඥානය අල්ලා ගැනීම නිසා අර විදිහට අස්මි කියන හැඟීමක් එනවා. කණ්ණාඩියක් දිහා බැලුවාම තමයි කෙනෙකුට එකපාරම තමා ගැන සීවෙන්නේ. සමහර අවස්ථාවල ඒකට ඇල්මක් ඇති වුණත් නොඇල්මක් ඇති වුණත් මේ මමයි කියන හැඟීමක් එනවා. අන්න එතකොට කණ්ණාඩිය තියෙන මුඛ නිමිත්ත මුල් කරගෙන ඒක ලං කර ගැනීම නිසා අපට අර උපාදාය කියන වචනේ හොඳටම කිට්ටු කරගන්න පුළුවන් ලං වී අල්ලා ගැනීම කියන අදහසට. ඒක නිසා ඇතිවන සම්බන්ධතාවක් නිසා අර හැඟීම ඇති වෙන්නේ. මෙමි කියන හැඟීමක් නොතිමුණා කණ්ණාඩියක් ඉදිරියට ගිය හැටියේ එකපාරටම මතක් වෙනවා ආ මේ ඉන්නේ මම නේද කියලා. ඔන්න ඔය අදහස. එතකොට පුන්නමන්තානුපුත සායනහස ඒ සූත්‍රයේ දෙපත්ත. මේ විදිහට බලනකොට මේ අස්මිමානිය ඇති වෙන්නේ අර උපාදානස්කන්ධය නිසා. උපාදාන කියන වචනයෙම එක්තරා ක්‍රියාරූපයක්, పూర్ව ක්‍රියාරූපයක් තමයි උපාදාය කියන්නේ. ඒකේ තියෙනවා ඊට වඩා ගැඹුරු අර්ථයක්. ඒක සම්බන්ධතාවක් අඟවන පදයක්. නිකම්ම අල්ලාගෙන ඉන්නේ උපමණක් නෙවෙයි. අල්ලා ගැනීම නිසා අපි ධර්මතාවක් බලපානවා. අර විදිහට ඒක පිළිඹු වෙන්න පටන් ගන්නවා. කණ්ණාඩිය වගේ. එහෙම නැත්නම් දිය බඳුන වගේ. පිළිඹු වීම නිසා අන්න මෝහණයක් ඇති වෙනවා. මේ ඉන්නේ මමයි කියලා හැඟීමක් ඇති වෙනවා. මේ ඉන්නේ මමයි කියලා ගත්තනම් මගේ දේකුත් තියෙන්න ඕනේ. ඉතින් මම වෙනමයි මගේ දේ වෙනමයි. ওই දෙක බෙදා ගන්න බැරිව තමයි ළඟට ලොකු ප්‍රශ්න ඇති වෙන්නේ. මම මොකක්ද මගේ දේ මොකක්ද? මේ මහ ගැටලුව විසඳ ගන්න බැරුව තමයි අර සක්කාය දිට්ඨිය විසි ආකාරයකට ගිහිල්ලා තියෙන්නේ. විසි ආකාර සක්කාය දිට්ඨිය හැදෙන හැටි රූපය පිළිබඳව ගත්තොත් රූපං අත්තෝ සමනපස්සිතී. රූපවන්තං වාත්තාන. අත්තනිවා රූපං රූපස්මින් වාත්තාන. එක එකක් හතර ආකාරයකට බෙදලා යනවා. ඒ කියන්නේ රූපං අත්තෝ සමනපස්සිතී. හරි දැකපු රූපේ අපි හිතමු මූණ දැක්ක කියලා. මේක මගේ ආත්මය කියලා හිතාගන්න. එහෙම නැත්නම් රූපවන්තං වාත්තාන. මම මේ රූපය සහිත කෙනෙක්. රූපවන්ත කෙනෙක් මම. එහෙමත් නැතිනම් අත්තනිවා රූපං. මගේ ආත්මය තුල මේ රූපය තියෙනවා. එහෙම නැත්නම් රූපස්මින් වාත්තාන. මේ රූපය තුල මා සිටිනවා. ඔන්න ඔය ආකාරයට විසි විදිහකට බෙදලා යන වාරසක්කාය දිට්ඨිය. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අන්න අර නාම රූප පිළිබිඹුව පිළිබිඹුවක් බව තේරුම් නොගැනීම නිසා. එතකොට මේ නාම රූපයේ පෙනෙන දේ අල්ලා ගැනීමේදී අහුවෙන්නේ ඔන්න ඔය පස් ආකාරයට. දැන් බොහොම දෙනෙකුට ලොකු ගැටලුවක් තියෙනවා මේ නාම රූපයත් මේ උපාදානස්කන්ධයත් කියන මේවා කිට්ටු කරගන්නේ කොහොමද කියලා. මේ සංකල්ප දෙක. දැන් මෙතන බලන බලන පැත්තේ පේන්නේ නාම රූපය. ඊළඟට ඒවා අල්ලගන්න ගියාම අහුවෙන්නේ මොකක්ද? රූප ගොඩක් අහුවෙනවා, වේදනා ගොඩකුත් අහුවෙනවා, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක් අහුවෙනවා, විඥාන ගොඩකුත් අහුවෙනවා. මේ විඥානයේ තිබෙන මායාකාර ස්වභාවය ඒකයි. විඥානේ හරියට දෙබිඩි චරිතයක් රඟපාන කෙනෙක් වගේ. දෙබිඩි චරිතයක් එතන තියෙනවා. එතන අර පිළිමවන ස්වභාවය නිසාම විඥානයේ පිළිමවන ස්වභාවය නිසාම ඒ කණ්ණාඩියත් අල්ලගන්නවා. අන්තිමට කණ්ණාඩියේ පේන රූපය පමණක් නෙවෙයි කණ්ණාඩියත් බදාගන්න. උන්න ඔය විදිහ දෙයක් මෙතන තියෙනවා. විඥාන ගොඩක් අල්ල ගන්නවා. දැන් නාම රූපයත් විඥානයත් ගැන සෑහෙන විග්‍රහයක් මේ සූත්‍රය ආශ්‍රයෙන් කෙනෙකුට ඇති කර ගන්න පුළුවන්. තවදුරටත් මේ ගැන හිතනකොට කරුණාමතු කර ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු බුදු පියාණන් වහන්සේ මේ නාමයත් රූපයත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව විග්‍රහ කිරීමේදී ඉතාමත්ම වටිනා වචන දෙකක් ප්‍රයෝජනට ගත්තා. අදිවචන සම්පස්ස පටිඝ සම්පස්ස කියලා. නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇතිවන්නේ කොහොමද කියන එක විග්‍රහ කිරීමේදී බුදු පියාණන් වහන්සේ දීඝනිකායේ මහානිදාන සූත්‍රයේ විශේෂ ධර්ම සාකච්ඡාවක් වගේ දක්වනවා. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් කරුණු පැහැදිලි කර දෙනවා. අධිවචන සම්පස්සයත් පටිඝ සම්පස්සයත් කියන මෙන්න මේ දෙකම පස්ස කියන වචනය තුල තියෙනවා. ඒ කියන්නේ නාමය අනුවගේ අධිවචන සම්පස්සයකුත් රූපයනුවගේ පටිඝ සම්පස්සය. මේ කාරණේ පාලියෙන් කියන්න ගියොත් ලොකු පටලැවිල්ලක් වගේ වෙනවා. නිතර නිතර පුනරුක්ති වශයෙන් දෙන වචන මාලාවක් නිසා. ඒක නිසා අපි ඒක සිංහලයෙන්ම සරල වශයෙන් බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට එතු ගන්වන නිගමන හතර පමණ සිංහල වචනේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින්ම කියන්න වෙන්නේ ඒ සූත්‍රයේ නිතර නිතර එන වචන හතරක් තියෙනවා. ආකාර, ලිංග, නිමිත්ත, උද්දේශකය. ආකාර කියන එක කාටවත් පැහැදිලි. ආකාරය කියන එක අමුතුවෙන් සිංහල වචනයක එකට ඕන නැහැ. ලිංග කියලා යොදන්නේ එතන ලකුණ කියන එකටයි. නිමිත්ත කියලා කියන්නේ නිමිති. ඒකත් අර ලකුණ කියන අදහසමයි. උද්දේශ කියලා කියන්නේ සාමාන්‍යයෙන් උද්දේශ කියන එක මාතෘකා කියන වචනයෙන් පරිවර්තන ග්‍රන්ථවල තියෙනවා. නමුත් ඒකේ මූලික අදහස යම් කිසි දෙයක් මතුකොට දැක්වීම. කියන්න උගත් දේවල් තියෙන්න පුළුවනි. නමුත් ඒකේ මුල් මාතෘකාව වශයෙන් ටිකක් මතු කරලා දීම තමයි උද්දේශ කියලා කියන්නේ. දැන් සමහර සූත්‍රවල තියෙනවා නිතර දකින්නට ලැබෙන උද්දේශ නිදේශ පරිනිදේශ කියලා. සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කෙටියෙන් යම් කිසි දෙයක් ප්‍රකාශ කරලා ඒක ඊළඟට නිදේශ කරලා ඊළඟට පරිනිදේශ වශයෙන් තවත් දීර්ඝ විස්තර දෙනවා. ඒ විදිහට බලනකොට උද්දේශ කියන්නේ අර මාතෘකා කියන වචනේ යෙදුවට වරදක් නැහැ. යම් කිසි කාරණයක් මතකොට දැක්කේ. එතකොට මේ පද හතරේම සමීපාර්ථ තියෙනවා. සමීපාර්ථවත් පද හතරක්. ආකාරය, ලකුණ, නිමිත්ත, මාතෘකා. දැන් මේ වචන හතර අනුව මේ වචන හතර ප්‍රයෝජනට අරගෙන අපි නිගමන හතර ගැන කල්පනා කරන්න බලමු. බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශ්නෝත්තර මගින් හේතු ගන්වන නිගමන හතර මෙන්න මේවා. යම් ආකාර වලින්, යම් ලකුණ වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාමකායයක් නාම ගොඩක් පැනවිය හැකි වේද, පැනවේද? එකී ආකාර ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්හි රූපකායයෙහි අධිවචන සම්පස්සයක් නොපැනවිය හැකි. ඒ පළමු නිගමනය. දෙවෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් රූපකායයක් පැනවේද, පෙන්නුම් කළ හැකි වේද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්හි නාමකායය පිළිබඳ පටිඝ සම්පස්සයක් පෙන්නුම් කළ නොහැකි වේ. ඒ දෙවෙනි නිගමන. තුන්වෙනි නිගමන. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාමකායයක් හෝ රූපකායයක් හෝ පෙන්නුම් කළ හැකිද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්ලි අධිවචන සම්පස්සයක් වත් පටිඝ සම්පස්සයක් වත් පෙන්වාලිය නැත. හතරවෙනි නිගමනය. යම් ආකාර වලින්, යම් ලකුණු වලින්, යම් නිමිති වලින්, යම් මාතෘකා වලින් නාම රූපයක් පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර, ඒ ලකුණු, ඒ නිමිති, ඒ මාතෘකා නැති කල්ලි ස්පර්ශයක් පෙන්නුම් කරනවා. දැන් අපි කෙටියෙන් නැවත මතක් කරගත්තොත් මුල් නිගමනයෙන් කියවෙන්නේ අර ආකාරය, ලකුණු, නිමිති, මාතෘකා කියලා කියන්නේ බොහෝ දුරට සමීපාර්ථවත් පද යම් යම් ලකුණු නිසා යම් යම් ලකුණු මුල් කරගෙන නාමකායයක් නාම රූප දෙකෙන් නාම ගොඩක් නාම කියන අංශය පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර, ඒ ලකුණු ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ගැන කතා කරන්න බෑ. දෙවෙනි නිගමනයෙන් කිව්වේ යම් ආකාර ලකුණු ආදීන් රූපකායයක් පෙන්නුම් කරනු ලැබේද? ඒ ආකාර ලකුණු නැත්නම් නාමකායය පිළිබඳව පටිඝ සම්පස්සයක් දක්වන්න බෑ. තුන්වෙනි කාරණේදී දෙකම එකතු කරලා දක්වනවා. තුන්වෙනි නිගමනය යම් ආකාර ලකුණු නිමිති ආදීන් නාමකායයක් හෝ රූපකායක් හෝ දක්වනු ලැබේද? ඒ දෙකම නැත්නම් අධිවචන සම්පස්සයක්වත් පටිඝ සම්පස්සයක්වත් දක්වන්න බෑ. හතරවෙනි නිගමනය යම් ලකුණු නිමිති ආදියකින් නාම රූපයක් දක්වනවා නම් ඒ ලකුණු නිමිති ආදියක් නැත්නම් ස්පර්ශයකුත් දක්වන්න බෑ. ඒ ලකුණු නිමිති ආදිය නැත්නම් ස්පර්ශය ගැන කතා කරන්න බෑ. එතකොට මේක බැලුවාම ප්‍රහේලිකාවක් වගේ, ගැටලුවක් වගේ. නමුත් මෙතෙන්දී අපි පළමුවෙන්ම කල්පනා කර බැලිය යුතු තිබෙනවා නාම රූප දෙක ගැන. අපි මුල්ම දේශනයේදී කළ විග්‍රහයෙන් නාම කියන වචනය හැඳින්වුවේ සාමාන්‍යයෙන් මෙකල බොහෝ විට හඳුන්වනවා වගේ නැමීමක් කියන අර්ථයෙන් නොවේ. නාම කියලා කියන එකට නම් කිරීමක් කියන අදහසයි අපි දුන්නේ. මේ අධිවචන කියන වචනේ තියෙන්නේ මේ නම් කිරීම කියන අදහසයි. අධිවචන, නිරුක්ති, පඤ්ඤත්ති කියන්නේ භාෂා ව්‍යවහාරයේ අංගෝපාංග. කන්ද සංයුත්තේ නිරුක්තිපත සූත්‍රයේ එහෙම සඳහන් වෙනවා. නිරුක්තිපත, අධිවචන පත, පඤ්ඤත්තිපත ආදිවශයෙන්. නිරුක්ති, අධිවචන, පඤ්ඤත්ති කියන පද බොහෝ දුරට සමාන අර්ථවත් ඒවා. අර්ථය කියන එකට ළඟින් යන්නේ. ඒවා අර භාෂා ව්‍යවහාරය පිළිබඳ අංගෝපාංග හඳුන්වන දේවල්. අධිවචන කියලා කියන්නේ ආරූඪ කරන ලද ව්‍යවහාර විදි. නිරුක්ති කියලා කියන්නේ යම් කිසි වචනයක් හැදිච්ච ආකාරය පෙන්නුම් කරනකොට එහෙම නිරුක්ති දෙනවා කියනවා. ඒ කියන්නේ හේතු කාරණා දැක්වීමේදී යොදා ගන්න එක්තරා ව්‍යවහාර විදියක්. පඤ්ඤත්ති කියලා කියන්නේ ප්‍රකට කොට දැක්වීම සඳහා පඤ්ඤාපේති, පඤ්ඤාපේති පැනවීම වශයෙන්. ඒකට ආරෝඪ කරලා දක්වන සමහර ව්‍යවහාර වලට, වාග් ව්‍යවහාර වලට අධිවචන නාමය යොදනවා. හේතු කාරණා දැක්වීමේදී නිරුක්තිය දාගන්න. ඊළඟට යන්නම් දෙපැනවීමේදී මෙන්න මෙතන සිට මේ විදිහට හඳුන්වනු ලැබී කියලා අන්න පඤ්ඤාති. ඒවා බොහෝ දුරට කිනකට සමානයි. එතකොට මෙතන අධිවචන සම්පස්සේ තියෙන්නේ අපි නාම කියන එකට දීපු හැඳින්වීමට සමානයි. නාම කියලා කියන්නේ නම් කිරීමක් කියලා අපි ගත්තා. මේ නම් කිරීමට අදාළ දෙයක් තමයි අධිවචන කියලා කියන්නේ. එතකොට මේ නාම කායය හා සම්බන්ධව තියෙනවා එක්තරා විදිහක අර භාෂා ව්‍යවහාරට කිට්ටුව නන්දමේ හැඳින්වීම පිළිබඳ හැඳින්වීමට උපකාර වන නම් කිරීමට උපකාර වන එක්තරා මූලධර්ම වගයක් මෙතන මේ නාම කොටස. ඊළඟට රූප කොටස තියෙනවා අර පටිඝ සම්පස්ස කියලා හැඳින්වුවේ. පටිඝ කියලා කියන්නේ හැපීම ගැටීම කියන එකයි. රූපේ තියෙනවා ගැටෙන ලක්ෂණය. නාමයේ තියෙනවා හැඳින්වීමේ ලක්ෂණය. ওই දෙකම එකතු වෙලා ඉපස්ස කියන එක හැදෙන්නේ. ඒකයි එතන වඩා ගැඹුරට. අර ස්පර්ශය කියන ප්‍රඥප්තියට අර දෙපැත්තම ඕනේ කියන එකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ වෙන විදිහකට කියනවනම් නාමයත් රූපයත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව අවශ්‍ය දෙයක් හැටියටයි එතන දක්වන්නේ. මක් නිසාද? අර කලින් කියවුණා නාමයක් පෙන්වම් කරන යම්කිසි ලකුණු නිමිති ආදියක් නැත්නම් රූපකාය පිළිබඳව අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ. ඊළඟට රූපයක් පෙන්වම් කරන රූප කොටක් පෙන්වම් කිරීමට උපකාර කරගන්න ලකුණු ආදියක් නැත්නම් නාත්කාය පිළිබඳව පටික සම්පස්සයක් පෙන්වම් කරනවා. මෙතන බැලුවාම එකකට එකක් පටහැනි දේවල් වගේ. නමුත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් මෙතන තියෙනවා. නාමකය පිළිබඳ අධිවචනයේ රූපයට උපකාර වෙනවා. රූපකය පිළිබඳව රූපකය කියනකොට එකපාරටම හිතට නැගෙන්නේ අර ගැටීම කියන එක. ඒ පටිඝය නාමකයටත් උපකාර වෙනවා. දැන් මෙතන මේ ගැඹුරු තැනක් නිසා එක්තරා විදිහක උපමාවකින් අපි මේක තේරුම් කරන්න බලමු. මුලින්ම මේ රූපකය පිළිබඳව. දැන් රූපකය පිළිබඳව අපි මෙතන ප්‍රකාශ කළා. අධිවචන සම්පස්සයක් ඇති වෙන්නේ නාමකයට අදාළ යම්කිසි අංගෝපාංග නිසායි කියලා. ඒක ඊටාමත්ම පහසුවෙන් තේරුම් කරන්න පුළුවන්. රූපකයට අදාළ දේවල් වශයෙන් දක්වන්නේ මහා භූත ධර්ම. පඨවි ආපෝ තේජෝ වායු. මේ පඨවි ආපෝ තේජෝ වායු හඳුනාගන්නේ කොහොමද? මේක තදද බුරුල්ද කියලා බලනවා. ඊළඟට මේක සිසිල්ද උණුසුම්ද කියලා බලනවා. මේ හැම එකටම එතකොට අර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම උපකාර වෙනවා. මේ රූපයට අදාළ මහා භූත ධර්ම හඳුනා ගැනීමෙදී තර නාම ධර්ම උපකාර වෙනවා. අපිත් පැත්තේ දෙයකට මේක කල්පනා කරලා බලමු. දැන් ඔය වඩුවන් මේසන් වරුන් එහෙම වැඩ කරන තැනක අපි හොඳට කන් දීගෙන අහගෙන හිටියොත් සමහර විට ඒ අය යොදන භාෂා විවහාර නුහුරු වගේ පේනවා. හරි අමුතු විදිහේ ව්‍යවහාර යොදනවා. ඒ කියන්නේ තමන් භාවිතා කරන උපකරණ වලට තමන් කරන වැඩවලට උපකාර කරගන්න දේවල් වලට පණ තියෙන හැටියට සලකලා උන් කතා කරන සමහර අවස්ථාවල ප්‍රාණත්වාරෝපණයක් කරනවා. දැන් ඔන්න උළුවස්සක දොරක් හයි කරනකොට සමහර විට කියන්න පුළුවන් මේ ඒ දොර බර වැඩි නම් මෙහෙම මේ දොරට ගායක් තියෙනවා කියලා. දොරට නොවේ ගාය වඩුවටයි තියෙන්නේ. නමුත් ඒක වඩුව දොරට බාර කරනවා. මේ හිප්පිට නැති දොරට ගායක් තියෙනවා. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් දොරේ හේතුව හොඳයි. දොර කොහෙවත් ගිහලා හේතු වෙන්නේ නැහැ. නමුත් මේ හේතුව ගාය ආදී වචන අර තනිකර රූප ධර්ම වලට ආරෝපණය කිරීමක් තිබෙනවා. උන්ගේ ආරෝපණය කරන ගතිය අර අධිවචන වචනේ තිබ්බා. අපි කලින්ම කීවා අධිවචන ගැන කියනකොට ආරෝඪ කරන කියලා. රූඪි වශයෙන්, රූල්හි වශයෙන් ආරෝඪ කරනවා. නාම ධර්මයේ ණයටගත්තු නාම කොටසේ ණයටගත්තු යම් යම් ලකුණු උපකාර කරගෙනයි එතකොට රූප ධර්ම වල දුරේ හේතුවක් දුරේ ගායක් ගැන හිම කතා කරන්නේ. අපි ඒ ගැනම තව ටිකක් හිතනවා නම් දොරපළු දෙකකේ ලෑලි දෙකකට එකක් හේතු වෙනවා කියලා අපි කියනවා. මේ හේතුව වෙන්නේ කොහොමද? බලුවාම ඊළඟට ප්‍රශ්නේ අහන්න පුළුවන්. වම් පැත්තේකද දකුණු පැත්තේකට හේතු වෙන්නේ? දකුණු පැත්තේකද වම් පැත්තේකට හේතු වෙන්නේ කියලා. මෙතන එහෙම පිටින්ම තියෙන්නේ අර නාම ධර්මයන් පිළිබඳ. ඒ කියන්නේ හිත පිළිබඳ කාරණා. යම් තැනකට අවධානය යොමු වෙනවා නම් මෙතනදී අපට ආයෙත් මතක් කරගන්න පුළුවන් කිං මූලක සූත්‍රය. සමිදි සූත්‍රය ආදීදී අපි ප්‍රකාශ කළා යමක් දෙයක් වන්නේ කොහොමද කියන ඒ කාරණා. බුදු පියාණන් වහන්සේගේ මනෝ පුබ්බංගම ධම්මා කියන ධර්ම නියාමතාව අනුව ඡන්ද මූලකාවසෝ සබ්බේ ධම්මා මනසිකාර සම්භව පස්ස සමුදය ආදී වශයෙන් එක්තරා සූත්‍රයක සඳහන් වන බව ප්‍රකාශ කරනවා. ඒ වඩුවගේ ඡන්දේ යම්කිසි තැනකට ගියාද, මානසිකාරයේ යම්කිසි තැනකට ගියාද, අන්නේ මානසිකාරයට තමයි හම්බ වුනේ අර දොරයි උළුස්සයි වෙන් කරගත්තා. එහෙම නැත්නම් දොරේම ලෑලි දෙක වෙන් කරගෙන එකකට තව එකක් හේතු වෙනවා කියලා ව්‍යවහාරයක් පාවිච්චි කරනවා. දොරට ගායක් ගැන කතා කරනවා. මේ ඔක්කොම අන්නාර ඡන්ද මානසිකාර පස්ස ආදී නාම පැත්තට ගැන මේ ධර්මයන් මුල් කරගෙන මෙතෙන් ප්‍රතිත්‍ය සමුත්පාදයේ පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් පෙනෙන්නේ. බාහිර සිත්පිට නැති දේවල් පිළිබඳව පමණක් නොවේ, මේ ජීව ශක්තිය ඇති අපේ ශරීරය ගැන කල්පනා කරලා බලමු. දැන් මා ස්පර්ශ කරන්නේ මොකක්ද කියලා ඇහුවා. සාමාන්‍යයෙන් අපි ස්පර්ශය ගැන කල්පනා කරනකොට පළමුවෙන්ම අත ගෑම ගැන හිතන. ඒ කියන්නේ අතයි. ඉතින් මම ස්පර්ශ කරන්නේ අල්ලාගෙන ඉන්නේ වටාපතේ කියලා කියන්න පුළුවන්. ස්පර්ශ වීමේ වඩා ඕලාරික අවස්ථාව තමයි අල්ලාගෙන. අල්ලාගෙනීමට පාවිච්චි කරන්නේ අත්ල. අත්ල ගන්නවා. අත්ල තමයි ප්‍රධාන වශයෙන් අපි යමක් අල්ලගන්න පාවිච්චි කරන්නේ. ඒක නිසා මොකක්ද අල්ලගෙන ඉන්නේ, මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා ඇහුවාම එකපාරටම මේ වටාත් අල්ලාගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්. නමුත් මේක අතෑරියාම කෙනෙකුට සැකෙන්න පුළුවන් ආයෙත් ඇහුවොත් මම මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක සමහර විට බාහිර කෙනෙකුට හිතා ගන්නවත් බැහැ. මොකක්ද ස්පර්ශ කරන්නේ කියලා. ඒක තමන්ගේ මානසිකාරය යම් තැනකට යොමු වෙනවා නම් ඒ අනුවයි. මේ සිවුර ශරීරය ස්පර්ශ කරනවා කියන හැඟීම එන්න පුළුවන්. අන්න එතකොට කලින් මේ සිවුරයි මා එකයි කියලා හිතාගත්තේ. ඊළඟට සිවුර වෙනමයි මා වෙනමයි. ශරීරය වෙනමයි. අන්න එතෙන්දි වෙන්නේ අර විඥානය. විඥානය කියලා කියන්නේ මෙතන මේ ඉන්ද්‍රිය ඥානය පිළිබඳ එක්තරා අවස්ථාවක්. දැන් ඉදිරිපිට තිබෙන මේ දේවල් වලට මගේ ඇස් යොමු වෙලා තිබුණා. අවධානය යොමු වන තාක් චක්කු විඥානය හටගන්නේ නැහැ. මේ ඇසයි මේ රූපයයි කියලා වෙන් කරලා දැක්වීම තමයි මේ විඥානය කියන්නේ. වෙන් කර දැක්වීම. ඒ වෙන් කර දැක්වීමෙන් පස්සේ තමයි අනිත් ඔක්කොම පටන් ගන්නෙ. ඊළඟට අර දෙකක් හැටියට වෙන් කරගත්තු දෙකක් ඒ වෙන් කර දැක්වීමක් කියන කාරණා තුන එකතු වුණාම තමයි චක්කුංච පටිච්ච රූපේ චොප්පජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ ආදි වශයෙන් අන්න ස්පර්ශයක් ඇති වෙනවා. අර දොරාදී දේවල් පිළිබඳවත් ඒ වගේ. එතකොට මෙතන අර නාම ධර්මයන්ගේ සිත පිළිබඳ මානසිකාර චන්ත පස්ස ආදී සංකල්ප මුළු කරගෙනයි ඒ ද්‍රව්‍ය ධර්ම සිත්පිට නැති දේවල් පිළිබඳව හෝ අපි රූඪි වශයෙන් ආරූඪ වශයෙන් හැපීමක් ගැන ඝට්ටනයක් ගැන කතා කරමු. සම්පස්සේ කියලා කියන්නේ එකට හැපි. මේකට හැපීමක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ යන්න අර නාම ධර්මනොත් උපකාර කරගෙන. නාම ධර්මනොත් උපකාර කරගෙන. ඊළඟට දැන් අපි බලමු පටිඝ සම්පස්සයක් වෙන්නේ කොහොමද? දැන් මෙතන කියන විදිහට අර රූප ධර්මයන්ගේ පිහිටෙන් නාම ධර්මයන් පිළිබඳ පටිඝ සම්පස්සයක් ඇති වෙන්නේ කොහොමද? දැන් නාම ධර්මයන් පිළිබඳව අපි සමහර විට හිතට අදහසක් ගැටුණා කියලා කියනවා. විවහාර කරනවා. ස්පර්ශී ඊටමත්ම ප්‍රකට අවස්ථාව තමයි ද්‍රව්‍ය පිළිබඳව අපට දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ යම් කිසි දෙයක් තවත් දෙයක ගැටීම කියන අදහස. ස්පර්ශයේ ප්‍රතිඝාෂයෙන් හැඟෙන්නේ. අන්න ඒ නිසා තමයි ඊටමත්ම සැකෙමින් මේ කාරණේ පෙන්නුම් කරතොත් ධාතු විභංග සූත්‍රයේ සංයුත්ත නිකායේ පසමූලක සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ උපමාවක් යොදනවා. දින්න කට්ටාන සංකට්ටන සමෝධාන කියන ඒ විදිහට කෝට් කෑලි දෙකක් එකට ගැටි ස්පර්ශයට නිදසුනක් හැටියට දක්වනවා. අන්න එතකොට ස්පර්ශය කියන එකේ මූලික අර්ථය අර විදිහට කූඩු කැලි දෙකක් එකට ගැටීම වගේ එක්තරා ඕලාරිකව පෙනෙන අවස්ථාවක්. නමුත් මේ ස්පර්ශයේ අර නාම පැත්තට සම්බන්ධයකුත් තිබෙන බවයි අපි අර වඩුවා පිළිබඳ උපමාවෙන් දැක්වේ. මේ දෙකම එකතු වෙන්න ඕන. මේ පටිඝ සම්පස්සයත් අධිවචන සම්පස්සයත් එකතු වුණාට පස්සේ තමයි අර නාම රූපච්චය පසු නාම රූපේ නිසා ස්පර්ශය ඇති වෙන්නේ. ඔන්න ඔය විදිහට එතකොට මෙතන මේ නාමයක් රූපයක් අතර ස්පර්ශය කියන සංකල්පය එහෙම පිටින්ම නාමය ඇසුරු කරගත්තු ආදිවචන පක්ෂයත් රූපය ඇසුරු කරගත්තු ඒ ගැටීම පිළිබඳ සංකල්පයත් ඒ දෙකම එකතු වෙලා තමයි මේ ස්පර්ශය ඇති වෙන්නේ. මේකෙදිම අපිට තවත් මතක් කරගන්න පුළුවන් කාරණයක් තියෙනවා. මේ රූපය කියන එක මේ රූප කියන වචනය බෞද්ධ නිකායවල නොයෙකුත් ආකාරයට විග්‍රහ කරන්න යෙදිලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ රූපය හැඳින්වුවේ කොහොමද? දැන් රූප කියලා කියනකොට නොයෙකුත් අර්ථ එන්න පුළුවන්. ඇසට පෙනෙන රූපය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ද්‍රව්‍ය හැටියට අපි සලකන ද්‍රව්‍ය ලෝකයේ භෞතික වශයෙන් සලකන රූපය වෙන්න පුළුවන්. මේක මහා ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේ රූප කියන එකෙන් අපි මොකක්ද අදහස් කරන්නේ? බුදු පියාණන් වහන්සේ මේ රූප කියන එකට එක්තරා නිරුක්තියක් දෙනවා. කන්ද සංයුත්තේ කඥණීය සූත්‍රය. රූපය හඳුන්වන්නේ මේ විදිහටයි. එතන මේ උපාදානස්කන්ධ අතුරින් රූපස්කන්ධය තෝරන්නේ කිංච භික්කවේ රූපං වදේත. උප්පතීති කෝ භික්කවේ තස්මා රූපන්ති විච්චති. කේන රූපති. සීතන පිරුප්පති, උණේන පිරුප්පති, දිග්ඝාච්ඡාය පිරුප්පති, පිපාසාය පිරුප්පති, දක්ෂමක සවාතාතපසේන සවසම්පස්සේන පිරුප්පති. උප්පතීති කෝ භික්කවේ තස්මා රූපන්ති විච්චති. කිංච භික්කවේ රූපං වදේත. උමග්ද මහණෙනි රූපේ කියන්නේ. උප්පතීති කෝ භික්කවේ තස්මා රූපන්ති විච්චති. උප්පණය වේහන අදාදී නේට රූපයයි කියනු ලැබේ. තේන රූපති කුමකින්ද රූපණය වෙන්නේ? සීතලෙ උෂ්ණෙ කුසගින්නේ පිපාසයෙන් මැසි මදුරු ස්පර්ශපාදීන්ගේ ස්පර්ශයෙන් අවවේසි සුලං ආදී ස්පර්ශ වලින් ওই කියන දේවල් වලින් රූපණය වෙනවා. මේ රූපණය වන අර්ථයෙන් රූපණය වන නිසා ඒකට රූපය කියලා කියනවා. මෙතන ඊටාත්ම ගැඹුරු ධර්මයක් අඩංගු වෙලා තියෙනවා. ඒ නිසාම නොයෙකුත් බෞද්ධ නිකායවල මේ සූත්‍ර පාඨයේම නොයෙකුත් ආකාරයට විග්‍රහ කරනවා. අර ලෝකයේ තිබෙන භෞතිකවාදී දර්ශනවලට වඩා වෙනස් මඟක ගමන් කරලයි බුදු පියාණන් වහන්සේ මෙතන මේ රූපති කියන වචනයක් යොදලා තියෙන්නේ. මේ සීත උෂ්ණ ආදීන් රූපණිය වන්නේ ලෝකයේ සිත් පිට නැති ගස් ගල් ආදී නොවේ. මේ ශරීරය එතකොට මේ ශරීරය තීරු කරලා තියෙන්නේ ජීවිත ඉන්ද්‍රියක් ඇතුල් කරලා පණගැන්විය යුතු පරමාණු මිටියක් හැටියට නෙවෙයි. යෝගාවචරයාට ප්‍රත්‍යක්ෂ මේ රූපයයි, මේ රූපකාය. ශාස්ත්‍රීය අංශයෙන් මේවා විග්‍රහ කරන්න ගියා මහා පටලැවිලි රාශියක් ඇති වුණා. නමුත් මෙතන ඉතාමත්ම පැහැදිලියි. ප්‍රත්‍යක්ෂයට ලක් කර ගන්න පුළුවන්. මේ මුළු මහා ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේවා පිළිබඳ වචන රාශියක් එකතු කරගෙන නොයෙකුත් විදිහේ ශාස්ත්‍රීය දර්ශන නිපදවා ගැනීමට නොවේ. ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය. ඒකාන්ත වූ නිර්වේදයේ විරාගය නිරෝධය සදා. ඒක නිසා මේ රූපති කියන වචනේ මෙතන හඳුන්වපු ආකාරයත් හරියටම ගැලපෙනවා. මැසි මදුරුවන්ගෙන් සීතලෙන් උෂ්ණයෙන් මේවායින් රූපණය වන නිසායි මේකට රූපය කියලා කියන්නේ. වෙන මේකේ තියෙන පරමාණුවක් නිසා නොවේ. දැන් අපි තවදුරටත් මේ රූපණ කියන වචනේ තේරුම බලනවා. මේ අදහස තවත් වෙනක සඳහන් වෙනවා. දෙනිපාතේ පාරායන වග්ගයේ පිංගිය සූත්‍රයේ එක්තරා වටිනා ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. රූපන්ති රූපේසු ජනා පමත්තා. ප්‍රමාදයට පත් ජනයා රූපයන් රූපණය වෙයි. එතරම් රූපණය කියන වචනේ යොදවන. අපි තාම හරියට මේ රූපණය කියන එකට අර්ථයක් සොයාගත්තේ නැහැ. ඒකට නිදේශය දෙන අටුවාව මෙහෙම. රූපණය කියන එක තෝරනවා. රූපන්තිති කුප්පන්ති පීලයන්ති ගට්ටියන්ති ගට්ටන්ති ගට්ටයන්ති භ්‍යාදිතා දෝමනසිතා හොන්ති. ඔය විදිහට ඒක තෝරන්නේ. කුප්පන්ති කියන්නේ කිපෙනවා, කෝප වෙනවා. පීලයන්ති පීඩා වෙනවා. ගට්ටයන්ති ගැටෙනවා. භ්‍යාදිතා ඒ කියන්නේ ලෙඩ වෙනවා. දෝමනසිතා හොන්ති දොම්නස් වෙනවා. අර රුප්පණය කියන එකට දෙන්න පුළුවන් අර්ථ රාශියක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. කිපෙන, පිළෙන, ගැටෙන, ලෙඩ වෙන, දොම්නස් වෙන මේ කියන අර්ථ රාශියක්. මේවා ගස්ගල් වලට වෙන දේවල් නෝ ජීවමාන ශරීරයකට වෙන දේවල්. ඒකාන්ත නිර්වේදයේ සඳහා බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ බව අපි මතක් කරගත්තා. දැන් මේ වචන රාශියටම ගැලපෙන සිංහල වචනයක්, මේ කාලයේ දෙන සිංහල වචනයක් අපි ලං කරගත්තොත් සමහර විට ඉද්දෙනවා කියන වචනේ කියන්න පුළුවන්. ශාස්ත්‍රීය වචනයක් නොවන්න පුළුවන්. පාරිභාෂික ශබ්දයක් නොවන්න පුළුවන්. නමුත් මෙතෙන්ට ගැලපෙනවා. ඉද්දෙනවා. මේ රූපස්කන්ධය ඉද්දෙනවා මේ කියාපු දේවල්. මේ රූපස්කන්ධය කියන්නේ නව දොරක් ඇති මහ වණය. මේ මහ වණය තුනී සම්වලුමකින් බෙරලා තියෙන්නේ. මේකට මැසි මදුරුව පාත් උනත් සීතලක් උෂ්ණයක් ආවත් මේක ඉද්දෙනවා. මේ තුවාලේ ඉද්දෙනවා. මේ මහ වණය ඉද්දෙනවා. එතකොට මේ ඉද්දෙන අර්ථයයි රූපණය වෙන කියන එකේ තියෙන්නේ. ඒක තවත් අපට පැහැදිලි වෙනවා සුත්ත නිපාතේන උට්ඨාන සූත්‍රය. උට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා ආතුරාණං එකානිද්දා සල්ල විද්ධාන රූපතම. ඒ කියන්නේ කෙලෙස ආතුර වූ තණ්හා නැති ඉතලේ විදිනු ලැබ රූපණය වන්න උන්ට පීඩා වෙදින්න උන්ට කවරනම් නින්දෙක්ද? ඊයර උත්සාහවන්ත වීම අප්‍රමාද වීම පිළිබඳව උට්ඨාන සූත්‍රයේ දැක්වෙන ගාථාවක පරිදි ඊ තලවලින් විදිනු ලැබ රුප්පණය වන්නට පීඩා විඳින්නන්ට කවර නම් නින්දෙ. අන්න එතන රුප්පණය කියන එකේ මේ ඉද්දින ගතියයි තියෙන්නේ. තුවාල වෙලායින් පීඩා විඳිනවා. ඔන්න විදිහට මේ රූප කියන වචනේ අර්ථය අනුව අපට හිතා ගන්න පුළුවන්. මුල් කාලේ ඉතාමත්ම සරණයි. අපි මුලදීම මුල්ම දේශනාවල් ප්‍රකාශ කළා. මේ සූත්‍රාගත ධර්මයේ ඉතාමත්ම සරණයි. මේ සරලත්වය තුළ තියෙන යම්කිසි ගැඹුරක්. නිර්මල ජලාශයකයි පතුල බලන්න පුළුවන්. මේ සරලත්වය නිසාම මේ සූත්‍ර දේශනාගෙන එක්තරා උදාසීනත්වයක් පසු කාලෙක ඇති වුණා. මක් නිසාද? සාමාන්‍ය ජනයා කැමති සංකල්ප රාශියකට. සමහර විට ඒක සිදු වුණා භෞතිකවාදී දර්ශන රාශියකට. විශේෂයෙන්ම හින්දු දාර්ශනිකයන්ටත් ඔවුන් අනුවගේ සමහර බෞද්ධ දාර්ශනිකයන්ටත් ඒක සිද්ධ වුණා. නවීන විද්‍යාවටත් ඒක සිද්ධ වුණා. ඒ කියන්නේ රූප කියන වචනේ භෞතික පැත්තෙන් එළවගෙන ගියා. මේක මිනිඟුවක් ඔස්සේ දිවීමක් බවයි තේරුම් ගත්තේ නැහැ. මේ රූපය විග්‍රහ කරගෙන විග්‍රහ කරගෙන ගිහින් අන්තිමට පරමාණු ගොඩක් මහා සංකල්ප ගොඩක් බදාගත්තා. රූපය බෙදාගෙන බෙදාගෙන ගිහින් අන්තිමට සංකල්ප ගොඩක් බදා ගන්න සිද්ධ වුණා. කණුවක් බදාගත්තා, අණුවක් බදාගත්තා. උපාදානය උපාදානයමයි. අන්න ඒක නිසා මෙතන මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළේ මොකක්ද? මේ රූපයේ තිබෙන ගැහැටින් පීඩාවෙන් මිදීමට නම් කළ යුත්තේ මොකක්ද? රූප සංඥාවෙන් මිදීම. රූප සංඥා කියන වචනයයි මෙතන වැදගත් වන්නේ. ධර්මානුකූලව කල්පනා කරනකොට රූපය කියන එක භෞතික වශයෙන් සංකල්ප කරගෙන නැගලා හෝ අනුදක්නාදීන් පරීක්ෂා කරන්න ගියොත් වෙන්නේ මිරිඟුවක් ඔස්සේ ආවම. ඒක නවීන විද්‍යාඥය මෑතකදී තේරුම් ගත්තා. තමා යන්නේ මිරිඟුවක් ඔස්සේ බා. මොක නිසාද? තමායේ රූපය විග්‍රහ කිරීමේදී පාවිච්චි කරන සිතෙන්ම ඒක එක්තරා විදිහකට වෙනස් වෙන නිසා. ඒ කියන්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව තේරුම් නොගිනයි මිනිගුවක් ඔස්සේ එළෙව්වේ. මොනවා විදිහේ තත්වයකට වැටෙන්නේ නැහැ. මෙතන තිබෙන ප්‍රශ්නය රූපය නෙවෙයි රූප සංඥා බව තේරුම් ගන්න. ඒ කාරණේ හොඳට පැහැදිලි වෙන ගාථාවක් අපි මුලින් අවස්ථාවක ප්‍රකාශ කළා එක්තරා දේශනකදී. ඒක නැවතත් මතක් කර ගැනීම හොඳයි. සංයුත්ත නිකාය ජටා සූත්‍රය අඩංගු ගාථාව. යත්ථ නාමංච රූපංච අසේසං උපරුංචති පටිඝං රූප සංඥාච එත්ථසා චිජ්ජතේ ජට. යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම ප්‍රෝධිනේ වෙයිද? එතන මේ මුළුමහත් සංසාර ගැටලුව අන්තෝ ජටා බහ්‍යට අවුල විසඳෙනු ලැබේ. මුළුමහත් ධර්මය මෙතන තියෙනවා. යම් තැනක නාමයක් රූපයක් පටිඝයක් රූප සංඥාවක් පටිඝ කිව්වේ ද්වේෂය නොවේ මෙතෙන් දීපාවිච්චි කළේ ගැටීම කියන අර්ථයෙන්. ඊළඟට රූප සංඥා පටිඝයක් රූප සංඥාවක් කියන මෙන්න මේවා සම්පූර්ණයෙන්ම උපරෝධනය කරනු ලැබේද? එකොතැනද කියන එකත් අරණි අනිදස්සන විඥාණය ගැන සඳහන් කළ දේශනාවලදී පැහැදිලි වෙන්නේ නැති. ඒ අනිදස්සන විඥාණය එහෙම නැත්නම් නිර්මාණ தත්ත්වය අන්න එතන තමයි මුළුමහත් අන්තෝ ජටා බහ්‍යටා විසඳෙන්නේ. අපි දිගටම පටිච්චසමුප්පාදයට අදාළ කාරණා ප්‍රකාශ කරනකොට පැහැදිලි වෙන්නේ නැති. එක පැත්තකින් බලනකොට නාම රූපයයි විඥාණයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව. අනිත් පැත්තෙන් බලනකොට නාමයයි රූපයයි අතර මහා පටලැවිල්ලක් අන්‍යෝන්‍ය සම්බන්ධතාව. එතන තියෙන්නේ අන්තෝ ජටා බහිජටාව. එතකොට මුළු මහත් පටිච්චසමුප්පාදේ හරියට අර මහා ජලාශයක දියසුලියක කේන්ද්‍රස්ථානය වගේ මෙන්න මෙතනයි. නාමයක් රූපයක් ඊළඟට නාම රූපයක් විඥානයක් කියන මෙන්න මෙතනයි මුළු මහත් පටිච්චසමුප්පාද ධර්මයේ ගැඹුරම කියන. එතකොට මේ රූප සංඥාව ගැන අපි තව ටිකක් කල්පනා කරලා බලනවා. බුදු පියාණන් වහන්සේ දැක්වූ හැටියට රූප සංඥාවෙන් සිත මුදා ගැනීමයි කෙනෙකුගේ පරමාර්ථය විය යුත්තේ. මේ රූප සංඥාවේ තියෙන්නේ කොහොමද? අර ගැටීම නිසා, හැපීම නිසායි රූප සංඥාවක් ඇති වෙන්නේ. දැන් අර මැසි මදුරු ආදී නැවිලා පාත් වුණාම තමයි අර රූප සංඥාව ඇති වෙන්නේ. වෙන එකක් තබා අපි කලින් සඳහන් කළා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු පිළිබඳ තද බව මොළොක් බව ආදී තේරුම් ගන්න අතින් අල්ලලා. අපි මේ මනුෂ්‍ය ශාරීරිය මිනුමක් හැටියට යොදාගෙන එක්තරා විදිහක මිනුම් සමූහයක් කරගන්නවා. ඒ සතර මහා භූතයන් පිළිබඳව. මහා භූතයන්ගේ හොල්මන් අපට කවදාවත් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න බැහැ. නමුත් අපේ ජීවිතයට ගැලපෙන ආකාරයට මනුෂ්‍ය ශරීරයෙන් මහා භූත ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ සතුන් තම තමන්ගේ ස්පර්ශයේ ඒ මහා භූත ධර්ම ආශ්‍රයෙන් සකස් කරගන්නවා. එතකොට මෙතන එහෙම පිටිම තියෙන රූප සංඥාව. මේ රූප සංඥාවෙන් හිත මුදා ගැනීමයි එතකොට පරමාර්ථය. අර පටිච්චසමුප්පාද රූප සංඥාවත් ඒකම නාමයක් රූපයක් මේ වයින් හිත මුදා ගත්තොත් අන්න ඒ අවස්ථාවේදී තමයි අන්තෝ ජාතිද බහිජාතිද මේ සංසාර ගැටලුවෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඒකම අපි තව කාරණයක් කල්පනා කරලා බැලුවොත් ලෝකයේ භව විභව කියන දෘෂ්ටි දෙක. ඒ කියන්නේ ලෝකයේ ඒකාන්ත අස්තිත්වයක් හෝ ඒකාන්ත නාස්තිත්වයක් පිළිබඳ ඒ දර්ශන බොහොම දාර්ශනිකයන්ගේ හිතවලට මහා ගැටලුවක් වෙච්ච දේවල්. අපි ගලනොත් සඳහන් කළා සත් අසත් කියලා. මේ මුළු මහත් ලෝකෙම ඇති වුණේ සත් කියන සදාකාලික පදාර්ථයකින්. එහෙම නැත්නම් අසත් කියලා දෙයක් තිබිලා ඊළඟට සත් කියලා දෙයක් ඇති වුණාද? ওই විදිහේ මහා ගැටලු රාශියක් ඇති වුණා. මේ ඔක්කොම ඇතිවීමට හේතුවක් මෙන්න මේ රූප ධර්මයන් පිළිබඳ එක්තරා වැරදි වැටහීම. ඒක අපට හැඳෙනවා කල්හයවාද සූත්‍රයේ එක්තරා ගාථා පාඨයක. රූපේසු දිස්වා විභවං භවංච විනිච්ඡයං කුරුතේ දන්තු ලෝකේ. රූපය පිළිබඳ ඇතිවීමක් නැතිවීමක් දැකලා මිනිස්සු ලෝකේ එක්තරා විනිශ්චයකට පැමිණෙනවා. මොකක්ද මේ විනිශ්චය? ඒකාන්ත ප්‍රත්‍යක්ෂ සහ ඒකාන්ත විනාශයක් තියෙනවා කියලා කෙනෙක් තීරණය කරන්නේ අපිට ඇසට පෙනෙන මේ රූප අනුව. මේ ත්‍රිපිට තිබෙන යන්ත්‍රය දැන් තියෙනවා කියලා අපි ඒකාන්ත වශයෙන් ගන්නවා. මේක හේතු ප්‍රත්‍යයන් සලකන්නේ නැතිව ඊළඟට මේක විනාශ වුණු දවසට අන්න තිබුණා දැන් නැහැ. ඔන්න ඔය විදිහට ඒකාන්ත දෘෂ්ටියක් ඇති වෙන්නේ මේ රූපය පිළිබඳ වැරදි අවබෝධයක් නිසා බව බුදු විහාරණ මහසී ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මෙතන ගැටලුව තිබෙන්නේ රූප සංඥාව. ලෝකයාගත රූප සංඥාව පිළිබඳ එක්තරා මිත්‍යාවක් නිසා ලෝකයාන්ත ගාමී දෘෂ්ටි දෙකකට නැඹුරු වෙලා තියෙනවා. ඒකාන්ත අස්තිත්වයක් ඒකාන්ත නාස්තිත්වයක් භව විභව කියලා ওই විදිහට අන්ත දෙකකට පත් වෙලා තියෙනවා. අපි මේ දෙක ප්‍රකාශ කළේ විශේෂයෙන්ම නාම රූප දෙකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවත් ඊට අනුව එක විඥානයේ පිළිබඳ ඡායාවක් සෙවණලක් පවණක් බවත් වැටහි යන විදිහේ එක්තරා ධර්ම විවරණයක්.
ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කරගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.